නිවේදනය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 140 ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේ තුල සේවය කිරීම පිණිස පහත් පිණිස සභාපති නාමාවලියට දැනට අම්කනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අමතරව ගරු හේෂා විතානගේ සහ ගරු ප්‍රේමනාත් දොළවත්ත නැති මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම්ද නම් කරනු ලබන බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා මුදල්මැතිතුමා.
ගරු කථානායකතුමනි, අංක 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දිවන්ති වාගන්තිය ප්‍රකාරව ජනාධිපතිරිය වෙත පැවරී ඇති බලතල අනුව 20/20 නොවැම්බර් 17 දින ඇති අංක 22.2 ඇලඉරක් 8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා,
අජේ ගිනුම් පිළිබඳ කාරක සභා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාරණයක 119.4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම දෑසිරි ජයසේකර මැතිතුමා. ගරු එස් විලයන්ද්‍රින් මැතිතුමා. ගරු අමර කීර්ති අතුකෝරල මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගල්ඔය හන්දිය අංක 18 දරන ස්ථානයේ පදිංචි පී ගුණදාස පීරිස් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
සුදත් මංජුල මැතිතුමා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු චමින්ද විජේසිරි මහතා අධ්‍යාපන මැතිතුමා විසින්. ගරු නලින් බණ්ඩාර මැතිතුමා, ග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා විසින්.
ගරු කථානායකතුමනි, මම අහනවා.
ගරු කථානායකතුමනි, නලි මණ්ඩාර මන්තුමා ප්‍රශ්නේ පළමික ආයන්න. එක 2019 ජූනි මාස 3 වන දින අංක 21/26 ඇලෙරක් 12 දරන ගැසට් පත්‍රය මගින් පහත ඉඩම් ප්‍රමාණය ශ්‍රී ලංකා ආයෝජ්‍ය මණ්ඩලයට විකිණීමෙන් පවරා දී ඇත. පිබුරු අංක 1.655 දරණ වතු වත්තේ හෙවත් ජර්මන් වත්ත. අක්කර 157 රූත් 3 පර්චස් 12.29. පිබුරු අංක 1.659 දරණ ගොරකගස් අගාර හෙවත් කෝල්ව වත්ත. අක්කර 282 රූත් 3 පර්චස් පොයින්ට් 3.8. දෙක අයන් දෙක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයිතිය තිබූ ඉහත ඉඩම්වල භුක්තිය 1977 වසරේ සිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් භුක්ති විඳිමින් සිටින ලදී. අයන් තුන 2019 ජූනි මාස 3 දින ඇති අංක 21/26 ඇලඉරක් 12 දරන ගැසට් නිවේදනය මගින් ඇන 4 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව වෙත රුපියල් මිලියන 112ක් ඉඩම සඳහා වන තක්සේරු වටිනාකම, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත රුපියල් මිලියන 167.1 ඉඩමේ සංවර්ධකඩු සඳහා වන තක්සේරු වටිනාකම, මුළු මුදල රුපියල් මිලියන 279.1. අයන 5 රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරු මත පදනම්. අයන 6 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ආයෝජනයන් වෙත ලබා දුන් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කරන තෙක් ආයන්න අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුමැතිතුමාට මාංශින් බිංගිරිය අපනයන සැකසුම් කලාපය සම්බන්ධව ඉඩම් පවරා ගැනීම සම්බන්ධව අසන ලද ප්‍රශ්නයට ඉතාම නිවැරදි පිළිතුරක් ලබා දීම සම්බන්ධව. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, 2019 ආරම්භ කරපු මේ බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ මේ ඉඩම් පවරා ගැනීමේදී අපි හොඳ ආදර්ශයක් දුන්නා. ඒ ආදර්ශය තමයි මේක මං හිතන්නේ අපි අනෙකුත් ව්‍යාපෘති වලටත් හරය යනවා හොඳයි. දැන් මේ ඉඩම ගරු කථානායකතුමනි ජාතික පශු සම්පත් මණ්ඩලයට විසින් පවත්වාගෙන ගිය ඉඩමක්. ඉඩම් ප්‍රසස්කරණ කොමිසම් සභාවෙන් මේක පවර්ලා තිබුණේ නැහැ. ඔවුන් තමයි පවත්වාගෙන ගියේ. මේක ආයෝජන මණ්ඩලයට ලබා දීමේදී නැවත ඇත්තටම කියනවා නම් කිසි අයිතියක් නැහැ පස් සම්පත් මණ්ඩලයට මේ ඉඩම සම්බන්ධව. නමුත් මේ තියෙන පොල්වගාව සම්බන්ධව ආයෝජන මණ්ඩලයට දැනුමක් හෝ මේක පවත්වාගෙන යාම සම්බන්ධව අත්දැකීමක් නැහැ. ඒ නිසා අපි අමාත්‍යංශ විදිහට වෙලා ගත්ත තීන්දුවක් තමයි ඒ පොල්වගාව. මොකද ඉඩම ගත්තු ගමන්ම ඒ ඉඩම් ටික ගස් කපලා මේක මේවා කරන්නේ නැහැ. මං අපේ ජොන්සන් ප්‍රාන්තයට මතක් කරනවා ඔබතුමාගේ දිස්ත්‍රික්කෙම එක්තරා ඇමතිවරයෙක් කිව්වා පොල්ගස් 95,000ක් කැපුවා කියලා. ඔබතුමාගේ මිත්‍රයා අපේ දාසි ජයසේකර මහත්තයා. අපි ඒ නිසා තමයි ගරු කථානායකතුමනි මේ පොල් පළදාව අපනයන සංවර්ධන මණ්ඩලයට ගන්න නැතුව අර කලින් අයිතිව තිබුණු පශු සම්පත් මණ්ඩලයටම මේක පළදාව ගන්න අවස්ථාව දුන්නේ. මොකද එතකොට ඔයගොල්ලෝ තියෙන පොල්ගස් ටික නඩත්තු කරගෙන ඒ පළදාව ගන්නවා. හැබැයි යාලට අයිතියක් නැහැ. නමුත් ඒ ගත්ත තීන්දුව නිසා අදටත් ඒ ඉතිරි වෙලා තියෙන පොල් ටික රැකීලා තියෙනවා. ඒ නඩත්තු වෙනවා. මොකද මේ ගොරගසගාරේ ඉඩම තාම සංවර්ධනය කරන්න පටන් ගත්තේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම රජයේ අවධානයට යොමු කරනවා යම් කිසි සංවර්ධන ව්‍යාපෘතියකට ගද්දී ඒ පොල් වෙන්න පුළුවන්, රබර් වෙන්න පුළුවන්, තේ වෙන්න පුළුවන්. හැබැයි ඒක පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙකුට ඒ කලින් අයිතිකරුවට ඒ පළදාව ගන්න පුළුවන් අවශ්‍යතාව වටපිටාව නිර්මාණය කරන්න කියලා මම ජොන්ස්ටර් ප්‍රාන්තතුමාගෙන් ඇත්තටම ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ඔබතුමාගෙන් පහුගිය ටිකෙන් මම මේ සම්බන්ධව ප්‍රශ්න ඇහුවා. විශේෂයෙන් මේ අපනයන සැකසුම් කලාපය ගැන මම දිගින් දිගටම ප්‍රශ්න ඇහුවේ මොකද මේවා වාර්තාගත වෙන්න ඕන. මොකද සමහර ඔය මම ඉස්සල්ලා කියපු මන්ත්‍රීතුමාලා හැම මේ වැරදි දේවල් කියලා තිබුණා, සමාජගත කරලා තිබුණා. ඒ සම්බන්ධව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම මෙට වඩා ඔබතුමාගේ ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද ඔබතුමාට මේ ප්‍රශ්නේ පිළිතුර නිවැරදිව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
ආචාර්ය හරිනි අමරසූරිය මැතිණි අධ්‍යාපන මැතිතුමන්ගෙන් ඇසීමට
අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ගරු ආචාර්ය හරිනේ අමරසූරිය මහත්මිය විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. අයන්න එක ඔව් ඇමුණුම එක යටතේ අදාළ සියලුම විස්තර ඉදිරිපත් කොට ඇත. ආයන්න එක ළමයෙකු රැඳී සිටින සාමාන්‍ය කාල පරිච්ඡේදයේ එකක් දීර්ඝ පිළිතුරක්, ඊට අදාළ විස්තර දෙවන ඇමුණුමේ අන්තර්ගත කරලා තියෙනවා. ආයන්න දෙක ඒ පළාත් සභා වැය ශීර්ෂයන් මගින් සම්මත කරගන්නා විධිවිධානවලට අනුව මුදල් වෙන් කරනු ලබන අතර එම මුදල් ප්‍රමාණය පළාතින් පළාතට වෙනස් වේ. ආයන්න තුන විවිධ පළාත් සභාවන් විසින් විවිධ තනතුරු නාමයන් භාවිතා කරන අතර එම කාර්ය මණ්ඩල කාණ්ඩ හා මූලික සුදුසුකම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා මගින් පනවා ඇත. ඒකට නිදර්ශනයක් හැටියට දකුණු පළාත් සභා වාර්තාව ඇමුණුම් තුන හැටියට මම ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමනි. ආයන්න හතර එවැනි සම්මත අනුපාතයක් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් මෙතෙක් හඳුනාගෙන නැති අතර පළාත් අනුව ආවේණික සම්මතයන් පවත්වා ගන්න ලැබුණා. ආයන්න පහ ළමයින් නැවත ප්‍රජාව තුළ සමාජගත කිරීම සඳහා ගන්න ලබන පියවර කිහිපයක් විධිමත් හා නොවිධිමත් අධ්‍යාපන ලබා දීම සිදු කරන අතර වෘත්තීය පුහුණුව ලබා දී සුදුසු රැකියාවලට යොමු කිරීම, දෙමව්පියන් භාරකරුවන්ගේ පවුල් පසුබිම හඳුනාගෙන ආර්ථික සහයෝගය උපදේශන හා මඟ පෙන්වීම තුළින් දරුවන් නැවත පවුල්වලට අන්තර්ග්‍රහණය කිරීම හා සුදුසු සහකරුවන් සහකාරියන් සොයා විවාහ කර දීම. ආයන් 6 නේවාසික ළමුන්ගේ පවුල් පසුබිම ආර්ථික හැකියාවන් සමාජ වටපිටාව අනුව ළමයින් නැවත සිය පවුලට ලබා දීම හෝ වෙනත් විකල්ප රැකවරණයක් ලබා දීම සිදු කෙරේ. නේවාසික කාල සීමාව තුළදී විධිමත් හෝ නොවිධිමත් අධ්‍යාපන ලබා දීම, වෘත්තීය පුහුණුව, උපදේශනය හා සෞඛ්‍ය පහසුකම් ලබා දීම සිදු කෙරේ. ආයන් 7 පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා කොමසාරිස් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරීන් හා පරිවාස නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලැබේ. එසේම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්ද අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. ඈන් 2015 සිට 2019 දක්වා කාල පරිච්ඡේදය තුළ ඉහත කී එක් එක් ආයතනයට ඇතුළු වූ හා පිටවීගේ අය පිළිබඳ සියලුම විස්තර 4 වන ඇමුණුමේ අන්තර්ගත කොට ඇත. 2 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා එක්ව සංගණයක් පවත්වා තොරතුරු ඒකරාශී කර දත්ත පද්ධතිය සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇත. එයන් අදාළ නොවේ.
බොහොම ස්තුතියි ඇමතිතුමා. මම මේ මීට පෙරත් මේ හා සමාන ප්‍රශ්න වගයක් යොමු කරා ඔබතුමාට. එතනදීත් ඔබතුමා පැවසුවා අපිට දැනට තියෙන ක්‍රියාපටිපාටි ගැන යම්කිසි අඩුපාඩුවක් තියෙන කියනවා කියන එක ඔබතුමාත් පිළිගත්තා. ඇත්තටම මේක නීතිය හමුවට එන ළමුන් පිළිබඳ තියෙන අපේ ප්‍රතිපත්ති සහ නීති ඉතාමත්ම පරණයි. ඒවා අලුත් විය යුතුයි සහ ඒවා අලුත් කිරීම සඳහා දැන් අවුරුදු ගානක් තිස්සේ විවිධ මැදිහත් වීම් කරාට ඒවා සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට මම දන්නවා දැනට පරිවාස දෙපාර්තමේන්තුව විසින් විකල්ප රැකබලා ගැනීමේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒකට කැබිනට් අනුමැතිය ලැබිලා නැහැ දැන් කාලයක් තිස්සේ. මේ රජය විසින් නෙවෙයි, පෙරත් වෙලා නැහැ. ඕෆනේජර්ස් ඕඩිනන්ස් එක, CYPO එක, මේවා කිසිවක් යාවත්කාලීන වෙලා නැහැ. මම දැනගන්න කැමතියි මේවා යාවත්කාලීන කරලා මේ තියෙන වැඩසටහන් මේ ප්‍රතිපත්ති අලුත් කිරීමට ගන්න පියවර මොනවද කියන එක.
ඔව්, අපේ මේ නීති පද්ධතිය නවීකරණය කිරීම සඳහා අත් වශයෙන් අරගෙන තියෙන පියවර පහුගිය අවුරුදු ගාන තුළ කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ සෑයීමට පත්වන්න පුළුවන් කමක් නැහැ. මම දන්නවා ගරු අලි සබ්රි අධිකරණ ඇමතිතුමා මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. මේ ගරු සභාවට එතුමා ඉදිරිපත් කරයි එන මාස 2-3 තුළ අලුත් නීති රාශිය මේ සියලුම ක්ෂේත්‍ර ආවරණය කරමින් යල් පැනපු නීති ප්‍රතිසංස්කරණය කළලා නවීන සමාජයට ගැලපෙන පරිදි අපේ සම්පූර්ණ නීති පද්ධතිය වෙනස් කිරීමට එතුමා වැඩ කටයුතු කරගෙන යනවා. ඔබතුමිය අවධානය යොමු කරන ඒවත් ඒ නීතිවලට ඇතුළත් වේ.
ඇමතිතුමා, මම අනිවාර්යයෙන්ම ඒ යෝජනා ඉදිරිපත් කරන්නම්. ඒ හා සමානව මෙතනේ අපේ ආයතන පද්ධතිය පිළිබඳත් නැවත සිතා බැලීමක් අවශ්‍ය වෙනවා. විවිධ ආයතන තියෙනවා. ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව තියෙනවා, පරිවාස දෙපාර්තමේන්තුව තියෙනවා. පරිවාස ඔබ දන්න පරිදි ඩිසෙන්ට්‍රලයිස් සබ්ජෙක්ට් එකක් ඉඳ ඩිවෝල්ව් සබ්ජෙක්ට් එකක් ඉඳ විවිධාකාර එක එක ප්‍රදේශවල විවිධ විදියට මේවට මැදිහත් වෙන්නේ. තියම් කිසි විදියකට ජාතික මට්ටමේ අධීක්ෂණය කිරීම එක NCPA එකේ වගකීම වුණාට ඒක ටිකක් අමාරුයි මේ ක්‍රියාත්මක කරන්න මේ තියෙන විවිධත්වය නිසාම. ඉතින් ඒ ගැනත් ඔබතුමාට සලකා බලන්න පුළුවන්ද කියන එක. මොකෝක චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් පොලිසි එකකුත් තියෙනවා. ඒකෙත් විවිධ යෝජනා තියෙනවා. ඒක නැවත රජයක් වෙනස් වෙන පාට ඒක අතෑරෙන නිසා මම යෝජනා කරනවා ඒකත් චුට්ටක් නැවත සලකා බලන්න කියලා. මේක ප්‍රතිපත්ති සියල්ලම තියෙනවා. ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.
ඒක සෑහෙන ප්‍රශ්නයක් කරු කතානායකතුමනි. දැන් පෙර පාසල් ගත්තොත් උදාහරණයක් හැටියට ආයතන රාශියක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති නිර්මාණය කරන. අපේ අමාත්‍යංශයේ තියෙනවා නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් එඩුකේෂන්, ජාතික අධ්‍යාපන සංවිධානය, ඒක තියෙනවා. එතකොට කොමිෂන තියෙනවා, නැෂනල් එඩුකේෂන් කොමිෂන් තියෙනවා. ඒ අරෙන්න ඒ ඒ විෂය බාරවලා තියෙන පළාත් සභාවට. ඉතින් මේ හින්දා යම්කිසි අපහැදිලිතාවයක් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම එකතු කරලා දැන් දවස් 4කට ඉස්සෙල්ලා මම මේ සියලුම ආයතන කැඳවලා අපි සාකච්ඡාවක් පැවැත්වුවා. මේ එක තැනකට එමු, එක පොදු ප්‍රතිපත්තියක් අපි හදමු කියලා මේ කාරණය පිළිබඳ. ඉතින් ඔබට මේ මතු කළේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් අපි දිගටම අවධානය යොමු කරලා තියෙනවා.
ශාන්ත බණ්ඩාර මැතිතුමා, ඉඩම් මැතිතුමාගෙන් ඇසීමට.
අහනවා ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ පිළිගනිමි. එක, රජ ඉඩම් සම්බන්ධව දැනට පවත්න අනපනත් යටතේ ඉඩම් නොමැති හා පදිංචි ඉඩමට ඔප්පුවක් නොමැති පුද්ගලයන් වෙන වෙනම හඳුනා ගැනීම සිදු කරනු ලබන අතර එලෙස හඳුනාගත් අයට නීත්‍යානුකූල ලේඛන ලබා දීම සිදු කර ඇති අතරම අලුතින් හඳුනා ගන්නා පුද්ගලයන් හට සුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරු ඉඩම් ලබා දීමට අදාළ කටයුතු සිදු කරනු ලැබේ. දෙක, ඔව්, පදිංචි ඉඩමට බලපත්‍ර ඇති අයට කොන්දේසි සපුරා ගැනීමෙන් පසු මෙනුම් කටයුතු සිදුකර දීමනා පත්‍ර ලබා දීම සිදු කරයි. තුන, ඔව්, පදිංචිය සඳහා ඉඩමක් නොමැති පුද්ගලයන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම් හරහා තොරතුරු රැස් කරන අතර ඒ අයට සුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රජයේ ඉඩම් හෝ ගම්පුළු කිරීම යටතේ අත්කරගත් ඉඩම් ලබා දීම සිදු කරනු ලැබේ. පහ, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ පුද්ගලයන් වෙත ලබා දීමට සුසු රජයේ ඉඩම් හඳුනාගනු ලබන අතර ගම්පුළු කිරීම යටතේ ඉඩම් අත්කර ගැනීම සිදු කරනු ලබයි. අදාළ නොවේ. ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු ඉඩම් අමාත්‍යතුමාට මේ පිළිබඳව පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි, ඇත්තෙන්ම මේ විශාල පිරිසක් සිටිනවා දීර්ඝ කාලයක්, ඒ කියන්නේ පරම්පරා ගානක් පදිංචි වෙලා තියෙනවා අවුරුදු 60-70. නමුත් ඒ අයට ඉඩමේ අයිතිය පිළිබඳව කිසිම ලියකියවිල්ලක් නැති. මම හිතන්නේ සමහර වෙට නෛතික ගැටලුත් මතුවලා තියෙනවා. විහාර දේවාල පනත යටතේ සමහර ඉඩම් වලට කුරුණෑ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි කිසිම විහාර දේවාල පනතට අයිති වුණාට, යටතට වුණාට ඒ වගේ භුක්තිය කවදාවත් ඒ විහාරස්ථාන හෝ දේවාල හෝ මහා භාරකරුවා කවුරුවත් ඒක ලබා ගන්න නැති ඉඩම්. ඉතින් මේ අය විශාල අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. එයාලගේ දෙවෙනි පරම්පරාව, ඊළඟ ඒ දරුවෝ, ඒ සියලු දෙනාට ඉඩමේ අයිතිය නැතිකම නිසා කිසිදු ව්‍යාපාරයක් ආරම්භ කරන්න, ඒ වගේ තියෙන සම්පත්වල අයිතිය එයාට ණයක් ලබා ගැනීමේදී ඒක අපකරයක් හැටියට තබන්නේ කිසිම දෙයක් කරගන්න බෑ ගරු ඇමතුමනි. ඒ නිසා මේකේ දරන ජාතික වැඩපිළිවෙලක් හදලා තියෙනවද, නැත්නම් හදන්න සූදානමක් තියෙනවද?
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කාරණය පිළිබඳව අපි සඳහන් කරන්න ඕනේ. විහාර දේවාලගම් පනත යටතේ තියෙන ඉඩම් සාමාන්‍යයෙන් පරිහරණය කරන්න අපිට අයිතියක් නැහැ. හැබැයි විහාර දේවාලගම් පනත යටතේ ඉඩම් අයිති ආගමික ස්ථානවලට පුළුවන් ඒ බදු සහ ඒ ක්‍රම යටතේ ඉඩම් ලබා දෙන්න ඒ කුසකාර්මික කටයුතු සහ නොයෙක් කටයුතු සඳහා.
ස්තුතියි අන්තර. මම විශේෂයෙන් මතක් කරේ, ඒ කියන්නේ මේ වගේ භුක්තියක් අයිතියක් පිළිබඳව කොහෙවත් සඳහනක් මොකුත් නැහැ. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කියන මේ විහාර දේවාල පනත යටතේ මේ වගේ මේ ඉඩම් කියලා. නමුත් මේ වගේ ඒ වගේ අයිතියක්, ඒ කියන්නේ මාලිගාවට හෝ වෙනත් කිසිදු තැනකට ඒ වගේ භුක්තියක් පිළිබඳව කිසිම කොහෙවත් සඳහනකුත් නැහැ. අවුරුදු ගාණක් පදිංචි. ඉතින් මේක විශාල ජාතික ගැටලුවක්. ඒකයි මම කියන්නේ අපේ මහා සංඝරත්නය ඇතුළු ඒ අදාළ සියලුම ඒ නායකත්වයත් සමගත් ඒ වගේම දේශපාලන අධිකාරිය සියලු සම්බන්ධ වෙලා මේක විශාල මානසික පීඩාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අය කැමති මොන කුමක් හරි ගෙවනවා නම් ගෙවලා හරි ඒ අයිතිය ලබා ගන්න. ඒ නිසා අපි ජාතික වශයෙන් වැඩපිළිවෙලක් හදන්න කියන එක තමයි මම ඉල්ලා සිටියේ. ඊළඟ කාරණේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ, ගරු ඇමතුමනි, විශේෂයෙන්ම අපේ රටේ ව්‍යාපාරිකයෝ ග්‍රාමීය මට්ටමේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ බලාපොරොත්තු වෙනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා ඒ යම් ආයෝජනයක් කරද්දී ඉඩම් කොටසක් ලබා ගන්න.
ඉතින් දැනට තියෙන මේ තත්ත්වය තුළ විශාල අපහසුතාවයකට පත් වෙලා ඒ අය අතහැරලා දානවා ව්‍යාපාරයේ ඒව බලාපොරොත්තු වුණු ව්‍යාපෘති අතහැරලා දානවා ඉඩම ගන්න අපහසු නිසා. ඒ නිසා මේ පිළිබඳවත් සාධාරණ සහ පහසු ක්‍රමවේදයක් හදන්න පුළුවන්ද කියලා මම අහන්න කැමතියි.
දැන් ඒ ගැටලුවට අපි ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොට කරගෙන යනවා. ඒ වගේම සෞභාග්‍ය ඉදිරිදැක්ම වැඩසටහන යටතේ අපි කහ ඉඟුරු සහ අනිකුත් අපි විදේශ වලින් ගෙන්වන්නේ නැති අපි කෘෂිකර්ම නිෂ්පාදන කරන කෘෂිකාර්මික ගොවීන් වාතුණ්ඩ ඒ වගේම ආයෝජකයන්ට අපි ඒ ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරපුවාම ව්‍යාපෘති වාර්තාව පිළිබඳව අධ්‍යයනයක් කරලා ඉතාම කෙටි කාලෙකින් ඊදන් ලබා දීමේ වැඩපිළිවෙලක් අපි දැනට ව්‍යාප්ත කරගෙන යනවා.
බොහොම ස්තුතියි. තුෂාර ඉන්දුනිල් අමරසේන මන්ත්‍රීතුමා පරිසර මැතිතුමාගේ
ඇසීම.
ගරු කතානායකතුමනි සති දෙකක් කල්ලෙන්න. සති දෙක
ගිය සති දෙකකට ඉස්සරලා ප්‍රශ්නයක් යොමු කළා. එතුමාම පොරොන්දු වුණා සතියකින් උත්තර වඳිනවා කියලා. මේ ඉතින් සති ගණන් මෙහෙම යවනවා. ඉතින් කවදාවත් උත්තරයක් ලැබෙන්නේ
නැහැ. එතුමනි මේ ප්‍රශ්නේ අහලා තියෙන පළවෙනි වතාවට ඇමතුමා දන්නා තියෙනවා ආන්පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට සති දෙකක් අල්ලන්න කියලා ඉල්ලා තියෙනවා. ඉන්දිරි මන්ත්‍රීතුමා එහෙම අසාධාරණ වෙන්න එපා. මේ ප්‍රශ්න දැමිතිවිච් ඔක්කොමන උත්තර දුන්නා අපි. එහෙම ඉල්ලන වෙලාවල් තියෙනවා. ඉතින් වාර්තා ගන්න ඔබතුමා දන්න ඔබතුමාලත් ආණ්ඩුවේ හිටියා. ආණ්ඩුවක් කෙරුවා හිතාමතා පැනලන ප්‍රශ්නයක් නෙමෙයි මේක. මහලොකු ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒකට උත්තර දෙයි ඇමතුමා ඇවිල්ලා.
බොහොම ස්තුතියි. ජගත් කුමාර මන්ත්‍රීතුමා ග්‍රාමතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි පිළිතුර එහෙමයි වෙන්නේ. ගරු කතානායකතුමනි පසුගිය රජය විසින් දේශපාලන පදනමින් සමෘද්ධි සහනාධාරය ලබා දුන් බව පිළිගන්නේද? ඔව්. ඒ හේතුවෙන් සුසුකම් ලැබූ විශාල පිරිසකට එම සහනාධාරය නොලබනු බව පිළිගන්නේද? ඔව්. 2018 වර්ෂයේදී ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයක් මත සමෝධි සහනාධාරය සඳහා එම වර්ෂය තුළ වෙන්ව තිබූ රුපියල් බිලියන 44ක සීමාව තුළ අලුතින් පවුල් 150,000 සඳහා නව සමෝධි සහනාධාරය ලබා දීමට කටයුතු කර ඇත. එහිදී වසම් මට්ටමින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් විධිමත්ව පත් කළ කමිටු මගින් සුදුසු ප්‍රතිලාභීන් තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශ මත ප්‍රමුඛතා ලේඛන සකස් කර තිබුණේ 2019 වර්ෂයේ පසුගිය රජයේ විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයකට අනුව පවුල් 430,000 සඳහා පළමු වටයේදී නව සහනාධාර හිමිකම් ලබා දී ඇත. මෙහිදී 2018 වර්ෂයේදී සකස් කරන ලද ප්‍රමුඛතා ලේඛනය පදනම් කරගෙන ඇති අතර එම ලේඛනය අතරින් ප්‍රමුඛතා පදනම සැලකිල්ලට නොගෙන අවිධිමත්ව තෝරා ගන්නා ලද පිරිසක් වෙතද සහනාධාරය ලබා දී ඇති බවට කරුණු වාර්තා වී ඇත. ඊළඟට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සමෘද්ධි සහනාධාරය නොලැබුණු අයට ඒවා ලබා දීමට කටයුතු කරන්නේද? ඔව්. එසේනම් එම දිනවකවානු විශේෂයෙන්ම සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහනට අදාළව සැලසුම් සැකසීමේ කටයුතු සමෝධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කරමින් පවතින අතර 2021 වර්ෂයේ ආරම්භයේ සිට නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් සහනාධාර වැඩසටහන ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම එහිදී ගරු කතානායකතුමා අපි සැලකිල්ලට ගන්නවා දැනට අපිට ලැබිලා තියෙන ඉල්ලීම් ප්‍රමාණයත්. ඊළඟට සමෘද්ධි සහනාධාරවල වටිනාකම වැඩි කිරීමට පියවර ගන්නේද? සමෘද්ධි සහනාධාර දැනට ලබා දෙන ප්‍රමාණය වැඩි කිරීම සම්බන්ධයෙන් අපි තීන්දුවක් අරගෙන නැහැ. නමුත් දැනට වෙන් වෙලා තියෙන බිලියන 45කට ආසන්න සීමාව තුළ එම සමෘද්ධි ලබා දීමට අවශ්‍ය වැඩ කටයුතු අපි ලබන වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනවා. එසේනම් එම දිනය කවරේද? සමෘද්ධි ලාභින් බලගැන්වීම තුලින් ඔවුන්ගේ ආදායම් තත්ත්වයේ ඉහළ නැංවීමේ වැඩපිළිවෙළවල් සකස් කරමින් මේ වන විටත් පවතිනවා. ගෘහ ආර්ථික නංවාලීම තුල මෙම පවුල්වල ආර්ථික තත්ත්වයේ ඉහළ දැමීම කළ යුතු අතර සහනාධාර මානසිකත්වයෙන් මිදී සමාජීය සවි බලගැන්වීම තුල කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒකම මේ අයවැය ලේඛනය තුල සමෘද්ධි ලාභීන් ලක්ෂ දෙකක් සවි බලගැන්වීම සඳහා රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන මුදල් ඇමතුමා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රතිපාදන වෙන් කිරීම සිදු කළා තියෙනවා. සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කර වර්ෂ 25කට ආසන්න වූදී සමෘද්ධි නිලධාරීන්ට උසස් වීම් නොලැබුණු බව පිළිගන්නේද ඔව්? එම උසස් වීම් ලබා දීමට කටයුතු කරන්නේද ඔව්? පොදුවේ සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට සාධාරණයක් වන පරිදි උසස් වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරමින් මේ වන විට පවතිනවා. එම දිනය කවරේද? ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අවසන් අනුමැතිය ලබා දුන් පසු එම තීරණය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල පත්‍රිකා සම්බන්ධයෙන් විමසීමක් කළා තියෙනවා ඈ යටතේ. ඒ අනුව අපි ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමා නැවත ඔබතුමා යොමු කිරීමක් කළොත් හොඳයි. ඔබතුමා දන්නා පරිදි ඊයේ දිනේ අපි රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමත් ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමත් සමග සමෘද්ධි නිලධාරීන්ට දැනට පවතින වෘත්තීය ගැටලු සහ උන් බලාපොරොත්තු වෙන විසඳුම් සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කරලා අපිට පුළුවන් වුණා කාරණා කිහිපයකදී එකගතාවයන් වලට එන්න. ඒ අනුව අපි කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරපු කාරණාවල අපිට පුළුවන් වෙනවා එකගතාවයන් වලට එන්න. ඒ හින්දා ඔබතුමා නැවත මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරොත් සවිස්තර විසඳුම් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව මේ එක කැබිනට් පත්‍රිකාවක් තියෙනවා අධිකාරී කාලය තුල ලබා දුන් විනය නියෝග සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අදාළව ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව. ඒ අනුව එම පත්‍රිකාව සඳහා අපිට අනුමැතිය ලැබිලා තියෙනවා අධිකාරී කාලය තුල ලබා දුන් විනය නියෝග සම්බන්ධයෙන් අතුත්‍යයටපත් සේවකයෙකුට තම අභියාචනා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට තියෙනවා.
ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා එමතුමාට සවිස්තර පිළිතුරක් ලබා දීම පිළිබඳව. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු එමතුමනි, ඔබතුමා දන්නවා පසුගිය ආණ්ඩුවට කලින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ සමෘද්ධි ව්‍යාපාරයේ හරහා මේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස හදන්න ඉසුරුමත් නිවාහන කියන වැඩසටහන යටතේ ආධාර දුන්නා. ඒ ආධාර ලබා දීමේදී එවකට හිටපු අමාත්‍ය වැසි රාජපක්ෂ මහත්මයා ඒ ආධාර මුදල් කිසිදු පක්ෂපාතීත්වයක් නැතුව වර්ගානුව කුලානුව නැතුව සියලු සමෘද්ධි ව්‍යාපාරයේ පවුල්වලට ලබා දුන්නා. 2000ක් ලබා දීමට නියමිතව තිබිලා 2500ක් ලබා දුන්නා. 2500ට අදාළව ඒ ලබා දීමට විරුද්ධව යහපාලන ආණ්ඩුව ඇවිල්ලා එතුමාට විරුද්ධව නඩු දාලා එතුමා හිරෙත් හිටියා. දැන්ටත් ඒ නඩු යනවා. ඒට අමතරව හැමදේම ගහපු ලිත් ගහන්න ගිහිල්ලා ඒ ලිත සාමාන්‍ය සමෘද්ධි ව්‍යාපාරයේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලෙත් ගෙව්වා, SBM එතුමා කාලෙත් ගෙව්වා. ඒ ගහද්දී ඒ විලිතම මුද්‍රණය කරා කියලා වැසිලම එතුමා හිරේව නඩු අදටත්. එහෙම කරපු යහපාලන ආණ්ඩුව වැසිලමතුමා ඒ සමෘද්ධි ලබන අයට සහන දෙද්දී කරපු ඒ කාර්යභාරයේ අද වෙනකොට මේ පහුගිය යහපාලන ආණ්ඩුව වැරදි කියලා තීන්දුව කළා. නදු ක්‍රියාමාර්ග ගත්තා. ඒ ක්‍රියාමාර්ග එහෙම තිබුණා වුණත් ඒ රජයේම දයාගමගේ ඇමතුමා එතුමා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරලා මේ ඔය කියපු කලින් කියපු සහනාධාර ලබා දෙන්න තීන්දුව කරපු වෙලාවේ ඒ සහනාධාර ලබා දීම සඳහා සමෘද්ධි ලාභී ජනතාව තමන්ගේ මරණයකට, විවාහයකට, දරුවෝ පතකට, රෝහල්ගත වීමට ලබා දෙන සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් මිලියන 380ක් මිලියන 380ක් ඒ ආණ්ඩුවේ
කථානායකතුමනේ මේ ඔය කතාව සමෘද්ධි අමාත්‍යාංශය හා සම්බන්ධ මේ විවාදයේදී කතා කරන්න කියන්නේ ප්‍රහඬ දෙන ප්‍රශ්නේ කෙලින් අහන්න කියන්නේ මොකද්ද මේ කතාව
ප්‍රශ්න පැහැදිලි කළා දැන් හොඳටම පැහැදිලි කරා ඒ අහන් ඉන්න අමාරුද පෞගිය කාලේ හොරකම් කරපුවා පෞගිය කාලේ හොරකම් කරපුවා කියන්නේ හදන්නේ
ඔබතුමා ප්‍රශ්නේ
ඒ කාලේ මිලියන 300ක නම් දුප්පත් මිනිස්සුන්ගේ මරණවලින් විවාහවලින්
ගත්තා
මේ මිනිස්සුන්ගේ ආධාරය ගසා ගෑවා ඒක මේ කියන්න හදන ඒකට ඉඩ දෙන්න පස්සේ උත්තර දෙන්න ගරු කථානායකතුමනි සමෘද්ධිලාභී ජනතාව තමන්ගේ මරණයකදී විවාහයකදී දරු උපතකදී ගන්න සමාජ ආරක්ෂක අරමුදලේ මුදල් මිලියන 380කට ආසන්න ප්‍රමාණයක් ටී-ෂර්ට් ගන්න ස්ටේජ් ස්ටේජ් හදන්න බැනර් ගන්න උත්සව කටයුතු ප්‍රචාර කටයුතු සඳහා දයාගමක යමතුමා ගත්තා ඔය UMP ආණ්ඩුව මැතිවරණයේ ජනාධිපතිවරණයේ ළඟ තියෙද්දී ඒ ජනාධිපතිවරණයේ ප්‍රචාර කටයුතු සඳහා මම අහන්නේ ගරු යමතුමාගෙන් ජනාධිපති ප්‍රචාරණ වැඩ කටයුතු සඳහා සමෘද්ධි මුදල් ගත්තද ඒ ගත්ත මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගන්නවද ඒ සම්බන්ධව
නීතිඥයෙක් කරනවා
ගරු කථානායකතුමනි මෙම අතුරු ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ සමෘද්ධි එක දේශපාලනමය වශයෙන් තෝරාගෙන 433,000ක් වෙච්ච සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධිය ලබා දෙන්න මේ වගේ වියදමක් සිදු කළා තියෙනවා ඒ අනුව සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් මිලියන 180ක මුදලකුත් බැංකු අරමුදලෙන් මිලියන 100ක මුදලකුත් හිටපු රජයේ විසින් භාවිතා කළා තියෙනවා විශේෂයෙන්ම ගරු කථානායකතුමනි මේ සමාජ ආරක්ෂණ අරමුදල තියෙන්නේ එක එක දේශපාලන ප්‍රතිරූප ගොඩනගන්න අවශ්‍ය දේශපාලනමය වියදම් කරන්න නෙවෙයි මේක තියෙන්නේ මේ රටේ ඉතාම අන්ත අසරණ දුගී ජනතාව ගොඩනැගීම සඳහා අවශ්‍ය ඔවුන්ට යම් අපහසුතාවයක් ඇති වූ අවස්ථාවක සහයෝගය දක්වන්න ඒ අනුව මේ ටී-ෂර්ට් ගහන්න උත්සව පවත්වන්න මේ ආදී සියලුම කටයුතු වලට ගරු කථානායකතුමනි වියදම් කළා තියෙන්නේ මරණයකට ලබා දෙන මුදල් මේ සමෘද්ධිලාභීන්ට රුපියල් 20,000ක් ලබා දෙනවා ඊළඟට දරු උපතකදී රුපියල් 10,000ක් ලබා දෙනවා විවාහයකදී රුපියල් 10,000ක් ලබා දෙනවා ඒ වගේම ගරු කථානායකතුමා රෝහල්ගත කිරීමකදී දිනකට රුපියල් 350 බැගින් උපරිමය මාසයක් දක්වා වර්ෂයකට ලබා දෙනවා මෙන්න මේ ලබා දෙන්න තියෙන මුදල් තමයි මේ විදිහට 2019 ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන සමෘද්ධි ප්‍රතිලාභ වැඩි කරලා ඒක දේශපාලනික මුහුණු වරක් දීලා මේ අහිංසක
ජනතාවට ඔය තත්ත්වයට ගන්න පීවර මොකද්ද කියන්නේ
ගරු කථානායකතුමනි මේ සම්බන්ධයෙන් ඉවර කරේ නෑනේ ඉන්නකෝ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා අද මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රශ්න කරනවා රුපියල් 5000 ලබා දෙද්දී ඒක මදි කියලා රුපියල් 10,000ක් බඩුමල්ලක් නිරෝධානය කරපු ප්‍රදේශවලට ලබා දෙද්දී ඒක මදි කියලා කතා කරනවා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාට කොන්දක් තිබ්බේ නැහැනේ මේ සමෘද්ධි අහිංසක දිලිඳු ජනතාවගේ මුදල් දේශපාලන රැස්වීම වලට භාවිතා කරද්දී නැගිටලයකට විරුද්ධයි කියලා කියන්න එතුමාට කොන්ද බඩ තිබ්බේ නැහැනේ. ගරු කථානායකතුමනි මේ කරපු අවිධිමත් ජනුජනු සම්බන්ධයෙන් මේ වෙනකොටම විගණනය වෙමින් පවතිනවා. ඒ වගේම අල්ලස්සා දූෂණ කොමිසමට පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ ස්වාධීන ආයතන ඒ කටයුතු සිදු කරයි අපි විගණනය ඉවරනාට පස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දීමට සූදානමින් ඉන්නවා.
හරි. බොහොම සතුටුයි. කෝ විපක්ෂ නායකතුමනි.
ගරු කථානායකතුමනි. වාණේ එතුමාගේ නම කිව්වේ.
හරි.
ගරු කථානායකතුමනි.
වාණේ එතුමාගේ නම කිව්වේ.
ගරු කථානායකතුමනි අපේ ජගත් මන්ත්‍රී අපේ ජගත් මන්ත්‍රීතුමා සඳහන් කරා මේ අපේ කාලය තුල ලිස් ගැහුවයි කියලා සමෘද්ධි අමති වෙලා ඉන්නකොට එහෙම ලිකක් ගැහුවේ නැහැ. ඒක නිවැරදි කරන්න ඕන. ඒ කතාව මම හිතන්නේ හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න මොකද අපි ලිග් ගැහුවේ නැහැ. ඒ වගේම සේමසිංහ මැතිතුමාට කියන්න කැමති ඔබතුමා පොදුනාරටියේ කශේරුකාව ගැන කතා කරනකොට ඔබතුමාගේ කශේරුකාව SM චන්ද්‍රසේන මැතිතුමා හොඳට කුඩු කරලා ඉවරයි.
කාලේ තමයි
රෝහණ බණ්ඩාර මැතිතුමා
ගත්තේ සමෘද්ධියේ හම්බන්තොටට දෙන්න.
ඔව් අපේ සිංහ මන්තව
කථානායකතුමනි මට ඔබතුමා මෙතුමා කිව්වා සමෘද්ධි සහනාධාරය ගැන සමෘද්ධි සහනාධාරේ රුපියල් 13,500 කලේ සජිත් ප්‍රේමදාස මැතිතුමා
ඒක ඔතෙන්ට අදාළ නැහැ ඔබතුමයි දෙවෙනි ප්‍රශ්නේ අහන්න
ගරු කථානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය
ඔව් චන්සේ නමැතිතුමා
මම කායිකවත් කසේරු කුඩු කරන්න ගියේ නැහැ දැන් එතුමා එහෙම කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ජනාධිපතිතුමා එතුමාගේ කසේරුවත් කුඩු කරලා දාලා තියෙනවා කියන්න ඕනේ
හරි බොහොම සතුටුයි හා ඔබතුමා
යන්නේ ගරු කතානායකතුමනි මගේ දෙවනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමා පැහැදිලි කරා මේ සහනාධාර ලබා දීම සම්බන්ධව ඉදිරි කටයුතු කරනවා කියලා මම ඒකේ පැහැදිලිව ඇහුවේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කාරණාවට අදාළව සහනාධාර අලුතෙන් දෙනවයි කියන කාරණාව සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි අලුතෙන් දෙනවද කියන කාරණාවත් එක්කම මට තව ඒකට එකතු කරන්න ඕන කතානායකතුමනි ආ පහුගිය රජයේ යටතේ සහනාධාර ලබා දීමේදී අර පක්ෂපාතිත්වයේ අනුව ලබා දීමක් සිද්ධ වුණා. එතකොට ඒකෙදි අසාධාරණයට ලක්වෙච්ච පවුල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විශාල අසාධාරණයට ලක්වෙච්ච අයට සහනාධාර දෙනවද කියලා නිශ්චිතව දැනගන්න ඕන.
ගරු කතානායකතුමනි අපිට මේ බිලියන 45ක සීමාව තුළ සුදුසුකම් සපරපු අඩු ආදායම්ලාභී කණ්ඩායම් වලට අපි ලබන වර්ෂයේ සිට සමෘද්ධි සහනාධාරය ලබා දෙන්න කටයුතු කරනවා. ඒකම ගරු මන්ත්‍රීතුමා ගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රතිපත්ති අනුව මේ අයවැය ලේඛනය තුළ බිලියන 10ක මුදල් ප්‍රමාණයක් සමෘද්ධිලාභී පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සිදු කළා තියෙනවා. ඒකම ගරු කතානායකතුමනි මේ සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ අපේ රටේ දිලිඳු ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන්න ගොඩනගපු ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ තවදුරටත් අපි ශක්තිමත් කරද්දී මේ සේවකයන් සම්බන්ධයෙන් තියෙන ගැටලුවත් අපි විසඳනවා. මොකද ඔවුන්ට වඩා කාර්යක්ෂමව තෘප්තියකින් තමන්ගේ සේවාව ලබා දීම සඳහා අවශ්‍ය පරිසරයකුත් සකස් කරනවා. ඒකම සජිත් ප්‍රේමදාස මහත්තයාමගේ කසේරුකාව ගැන කතා කරා. මතක තියාගන්න විපක්ෂ නායකතුමනි අපේ කසේරුකා කාටවත් කඩන්න බෑ. ඊළඟට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කසේරුකාව කඩාගෙන දැන් බය වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට එයි කියලා. ඒක තමයි අද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රශ්නේ. ඒ හින්දා ගරු කතානායකතුමනි සමෘද්ධිය විනාශ කරේ සමෘද්ධිය ප්‍රතිලාභ ලැබෙන එක දේශපාලනීකරණය කරේ සමෘද්ධිය මේ රටේ දිලිඳු ජනතාවට වඩා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ව්‍යාපාරයක් බවට පත්කරන්න සජිත් ප්‍රේමදාස තමයි එදා සමෘද්ධි අමතිවරයා හැටියට ආරම්භය ගත්තේ. ඉතින් ඒ දේශපාලනීකරණය අපි සිදු කරන්නේ නැහැ ගරු කතානායකතුමනි.
හරි බොහොම ස්තුතියි. ඔව්. ඔව් කිරියලම.
ගරු කතානායකතුමනි සජිත් ප්‍රේමදාස මැතිතුමා සමෘද්ධි ඇමති කාලේ සමෘද්ධි සහනාධාර දෙගුණයක් කෙරුවා.
හරි බොහොම ඒක බොහොම ස්තුතියි.
තුන්ගුණයක් කෙරුවා 3 times.
හරි හරි. දැන් සමෘද්ධි මාත්‍රකයි ඉවර කරමු. හරි. රෝහණ බණ්ඩාර මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගෙන් ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. අය එකන් එක අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජයේ පාසල් සංඛ්‍යාව 564යි. අයන්න දෙක එම පාසල් අතරින් ස්ථිර විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව 343යි. මේ වන විට වැඩ බලන විදුහල්පතිවරු සිටින පාසල් සංඛ්‍යාව 221යි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ පාසල් සඳහා ස්ථිර විදුහල්පතිවරුන් පත් කිරීමට අමාත්‍යාංශයේ ගනු ලබන පියවර වූ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉතා කඩිනමෙන් විදුහල්පතිවරුන් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී. එයන්න අදාළ නොවේ.
ගරු ඇමතිතුමනි ස්තුතිවන්ත වෙනවා මගේ පළවෙනි ප්‍රශ්නයට ඔබතුමා ස්තුති ලබා මේ උත්තර ලබා පිළිබඳව. ඒ වගේම මේ සුළු කාරණා පවා මේ විදුහල්පතිවරු සම්බන්ධයෙන් විසඳන්න තියෙන සුළු කාරණා පවා නොසිඳවා පවතිනවා. මොකද කැකිරාව අධ්‍යාපන කලාපයේ තියෙන දෙවැනි විශාලම පාසල තමයි හබර්ණ තියෙන පළුගස්සෑව අධ්‍යාපන කොට්ටාසේ තියෙන දෙවැනි හබර්ණ මධ්‍යම මහාවිද්‍යාලය. ඒකේ විදුහල්පතිවරයා විශ්‍රාම අරගෙන අද වෙනකොට අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. තුන්වැනි ශ්‍රේණියේ විදුහල්පතිනියක් වෙනකොට වැඩ බලනවා. ඒ කොට්ටාසෙම ගලපිටගල කියන විද්‍යාලයේ පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිනියක් ඉද්දින් අනේ ඇයි මෙහෙම සරලව විසඳන්න තියෙන ප්‍රශ්න පව විසඳන්න නැතුව මේ වසරකට වැඩි කාලයක් ඒ ප්‍රදේශයේ තියෙන ලොකුම පාසලේ ප්‍රශ්න විසඳන්නවත් කටයුතු නොකරන්නේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට විසඳන්න පුළුවන් ප්‍රශ්නෙත් මෙච්චර දිග ගැහෙන්නේ කියන ප්‍රශ්න තමයි ඔබතුමායන් අහන්නේ.
ගරු මන්ත්‍රීතුමා පුරප්පාඩු රාශියක් තියෙනවා. ඒ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි මුළු රටේම ගොඩ ගැහිලා තියෙනවා විශාල ගාණක් පුරප්පාඩු. කියන්නේ අත වශයෙන් අපේ රජය බාර ගන්නකොට රටේ තිබිච්ච ජාතික පාසල් 373න් 278කටම විදුහල්පතිවරු හිටියේ නැහැ. එක්කෝ ඒ ආවරණය කරන විදුහල්පතිවරු නැත්නම් වැඩ බලන විදුහල්පතිවරු. දැන් ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි මේ කැඳවලා තියෙනවා ඉල්ලුම් පත්‍ර. ඒවා අපේ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ තියෙනවා. අවසාන දිනය ඩිසెంబර් 4 වෙනිදා. ඒ කියන්නේ එන සතියේ.
අනුරාධ විසික ඕනතරම් ශ්‍රේණිදාරි විදුහල්පතිවරුන් ඉන්නවා. නියෝජ්‍ය විදුහල්පතිවරු විදියට ඉන්නගෙන එයාලට වැඩ බාර ගන්න දෙන්නේ නැති ප්‍රශ්නකුත් තියෙනවා.
එහෙම පරිපාලන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකන හොයලා බලලා ඊටමත් ඉක්මනින් ඒක නිවැරදි කිරීමට අපි සූදානම්.
ඇත්තට බලන්න කියලා ප්‍රශ්න කරනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ අපේ බුද්ධිගත පත්න මැතිතුමාට අසන්න අවස්ථාව ලබා දෙනවා. හැබැයි අර ශිෂ්‍යත්ව සමතුම් විදියට අර උපරිම ලකුණු තමයි D එක ගන්න එක B එක ගන්න එක ප්‍රමාණය ලකුණු 70යිනේ. ඒ නිසා අර ශිෂ්‍යත්ව සමතුම් ප්‍රමාණය 20000 25000 දක්වා වැඩි කරලවත් අර 75 ලබන ලකුණු ලොම්බලන ශිෂ්‍යයින් සමතුම් විදියට මොකක් හරි ගේමකට ලක් කරන ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ දරුවන්ට වගේම මේ දෙමව්පියන්ටත් උමු සාධාරණ ඉෂ්ට වෙයි කියලා ඉල්ලීමක් උතුමයන් කරනවා. මගේ අපේ බුද්ධිපත්
ගරු කතානායකතුමනි, ඔබතුමා මූලාසනේ ඉන්න වෙලාවේ මේක අහන්න ඕන. ඔබතුමා දන්නවා මේ කාරණේ. පෙරේදා ඊයේත් මේ දවස් ටිකේම බරපතල ගැටුමක් ඇති වෙලා තියෙනවා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලේ. ලංකාවේ මම දන්න තරමට හෝමගමත් ඒ වගේ මාතරත් තමයි මහින්ද රාජපක්ෂ විද්‍යාලේ තියෙන්නේ. බන්දුල ගුණවර්ධන මැතිතුමා අධ්‍යාපන ඇමතිවරයා විදියට ඉන්න කාලේ ඇති කරපු. ඒ අවස්ථාවේදී මේකට පත් කරේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පති වරියක් හෝවරේ. දැන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විදුහල්පතිවරයක් පැමිණිලා පාරට බැහැලා දෙමව්පියෝ මහා අලකලංචියක් ඇති වෙලා තියෙනවා. දැන් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ අධ්‍යාපන වැඩපිළිවෙල මේ දවස් දෙක තුනේ බිඳ වැටලා පාසල් පටන් ගත්තත් එතකොට දෙමව්පියන්ගේ ඉල්ලීම මේ විදුහල්පතිතුමිය යවන්න ඕනේ නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරයක්ම ගේන්න. හැබැයි දැන් ඇයි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ මේ ගේන්න හදන්නේ කියන එක සහ ගේන විදුහල්පතිවරියගේ මීට පෙර පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ පාසල් කළමනාකරණයේදී පරිශ්‍රයේ අඩුවක් නිසා පාසල් ගණනාවක් බිඳ වැටලා තියෙනවා. ඒ නිසා මේක මේ පුජ්‍යලේ නැතුව ගැලපෙන කෙනෙක් ගේන්න කියන එකක් එක තමයි දෙමව්පියෝ මේ අරගලය කරන්නේ. මං හිතන්නේ කතානායකතුමාවත් හම්බ වෙන්න ලියුම් අරගෙන ගිහලා ඒකේ පිටපත් අරගෙන මාව හම්බ වෙන්නත් ආවා. ඒ නිසා ඔබතුමා පුජ්‍යලිකව මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය කියන්නේ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉතා ප්‍රශස්ත මට්ටමේ පැවතින පාසලක්. දලසලාපරු මතුමා හිටියනම් ඒක සාක්ෂි දරයි. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ මැදිහත් වීමක් කරන්න කියලා මං ඉතා ගෞරවෙන් ඉල්ලනවා සහ ඔබතුමාට ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් කඩිනම් ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මම දැනගන්න කැමතියි.
මම දන්නවා මේ පාසල පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඒක විසඳීම සඳහා මේ සියලුම පාර්ශ්ව එක්කාසු කළා. මම දන්නවා සාකච්ඡා පැවැත්වුවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා. ඉන් අනතුරුව තමයි ඔය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා තිබෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳලා නැත්නම් තාම තියෙනවා නම් ඒ පිළිබඳ ගැටලුවක්. ඒ ගැන මම පෞද්ගලිකව හොයා බලලා සුදුසු පියවර ගන්නවා.
ඔව් බුද්ධිගම තියෙනවා.
ඒ කියන්නේ දැන් පෙරේදා නිරෝධායන නීතිත් නොසලකා අන්තිමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හමුදා බුද්ධ්‍යංශය පොලිස් බුද්ධ්‍යංශය පොලිසිය මේ ඔක්කොමත් ඇවිල්ලා පාරේ දෙමව්පියෝ නිදාගෙන වාහන යන්න දෙන්නේ නැතුව එහෙම ලොකු අරගලයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අර ඔබතුමා කියපු සාකච්ඡාවල ප්‍රතිඵල ලැබිලා නැති නිසා. ඉතින් දේශපාලනය කරන්නේ නැහැ අපි. ඔබතුමා හොයලා බලන්න කොයිම ආකාරයකින්වත් අපි මැදිහත් වෙන්නේ නැහැ. මේ කිසිම පක්ෂයක මන්ත්‍රීවරු ජනතා නියෝජිතව හත් දෙනාම මැදිහත් වෙන්නේ
නැහැ.
ඒ නිසා මෙන්න මේකට ඔබතුමා දැන් මැදිහත් වෙන්න ඕනේ කියන එකයි අපේ විශ්වාසය. 8 දෙනාගේම ජනතා නියෝජිතව
ගරු
කතානායකතුමනි, මම අපේ හිතවත් ජීල්පී සමිතුවාගේ අහන්නේ දැන් මහනුවර දිස්ත්‍රික්කයේ තත්ත්වය කොවිඩ් ප්‍රශ්න ටිකක් බරපතලයි. බට විදුහල්පතිතුමා දැනලා තියෙනවා පාසල් 60කට ඉඳ එක PH අයවරයි.
ඉතින් මේක බාහිරක තත්වයක් pH සංඛ්‍යාව වැඩි කළා දැන් බහඩුව නගරේ පාසල් 45ක් වහලා ඊයේ ඉතින් පහසුකම් දෙන්න ඕන එච්චරයි
හරි බොහොම ස්තුතියි KPS අමරසිරි කුමාරසිරි මැතිතුමා අග්‍රාමාත්‍යතුමාගෙන්
ඇසෙනවා මම දන්නවා මේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45ක් වහලා තියෙනවා ඒ කියන්නේ අපි ඒ අභිමතය දීලා තියෙනවා ඒ විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂකවරුන්ට යම්කිසි පළාතක තත්වය අවදානම් සහිත නම් ඒ අයට බලය දීලා තියෙනවා පාසල් වහන්න ඔව්
කියලා බොඩුවරි කරන්න
හොඳයි ඒ පිළිබඳව අපි ක්‍රියාමාර්ග
කුමාර ශ්‍රී මන්තුමාගේ ප්‍රශ්නය අගමැතිතුමාගෙන් ඇසීමට
කරු කතානායකතුමනි මම ප්‍රශ්නය යොමු කරනවා
කරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා
සති දෙක කාලයක් දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නේ චමින්ද විජේසිරි මන්තිතුමා අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට
මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය එතුමා වෙනුවෙන් මම අහනවා
සභාගත කරනවා කරු කතානායකතුමනි